සුනන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධාන්ත නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධාන්ත නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස යතාපි මූලේ අනුපද්ද වේදල්හේ චින්න පිරුක්ඛෝ පුන දේවරුහති ඒවම්පි තණ්හානුසයේ අනුහතේ නිබ්බත්තති දුක්ඛ මිදං පුනප්පුනංති පින්වත්නි අදත් පොය දවසේ පෝය ධර්ම දේශනා වශයෙන් පැයක් පමණ ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සම්බෝධි යෝගාශ්‍රමයට පැමිණෙන උපාසක උපාසිකාවන් භාවනාවට ලැජිකමක් දක්වන භාවනාවේ යෙදෙන අය. ඒ නිසා ඒ අයට ප්‍රයෝජනවත් වෙනවායි කියා හිතෙන ධර්මදේශනයක් තමයි හැමදාම පොය දවටට පවත්වන්. අදත් පැයක් පමණ ධර්මදේශනා කිරීමට බලාපොරොත්තු වෙනවා. හැමදෙනාම ඉතා හොඳින් ශ්‍රවණය කරලා තවදුරටත් තමන්ගේ සීල භාවනාදී කටයුතු වැඩිදියුණු කරගෙන තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරගෙන ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට වීරිය වඩන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තාම වටින ගාථාවක්. ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්මයන් ඇතුළත් කළ දේශනා කළ ගාථාවක් මාතෘකා වශයෙන් තබාගත්තා. මේ ගාථාව ධම්මපදයටයි ඇතුළත් වෙන්නේ. බොහෝ දෙනා මීට පෙරත් මේ ගාථාවෙන් ධර්මශ්‍රවණය කරල ඇති. ඒ වුණත් නැවත නැවත ශ්‍රවණය කිරීමෙන් තව තවත් තමන්ට ධර්මඥානය දියුණු කර ගැනීමට හේතු වෙන. අපි මුලින්ම බලමු මේ ගාථාවේ සරල තේරුම මොකක්ද කියලා. යතහාපි මූලේ අනුපද්දවේ දල්හේ චින්නපි රුක්ඛෝ පුනදේව රූහති. මේ බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කළා. යම් ගසක මුල උපද්ද්‍රවයක් නැතුව ශක්තිමත්ව තියනකොට ඒ ගස මුලින් සිඳුවත් නැවත නැවතත් ලියනන්න පටන් ගන්නවා. මෙහිදී අපි තේරුම් ගන්නට ඕන මේක පැලවෙන වර්ගයේ ගසක් බව. තල්, පොල්, කිතුල්, පුවක් වැනි ගස් මුලින් කැපුවට ලියලන්නේ නැහැ. ඒ නිසා මෙහි අදහස් කරන්නේ පැලවෙන වර්ගයේ ගසක්. ඒ පැලවෙන වර්ගයේ ගසක් මුල හොඳට ශක්තිපත්ව නිරුපද්‍රතව තියෙනකොට ඒ ගස මුලින් සිඳ දැම්මත් නැවත නැවතත් ඒක ලියලල වැඩෙන. මේක තමයි උපමා. ඒවම්පි තණ්හානුසයේ 97 නිබ්බත්තති දුක්ඛ මිදං පුනප්පන. ඒ වගේ තණ්හානුසය විනාශ නොකළ කල්, ප්‍රහාණය නොකළ කල් මේ දුක නැවත නැවතත් උපදී කියන එකයි ඒ ගාථාවෙන් අදහස් කරන්නේ. මේක ඉතාම ගැඹුරු ධර්මයක් නෙවෙයි. ඒ නිසා කාටත් ලෙහෙසියෙන් තේරුම් ගන්නට පුළුවන් පැලවෙන වර්ගයේ ගසක් ඒ ගසේ මුල ශක්තිමත්ව නිරුපද්‍රවත්ව තියනකොට මුලින් කපා දැම්මත් ඒක ලියලා ලියලා වැඩෙන්නට පටන් ගන්නවා. ඒ වගේ තණ්හා නැමැති අනුෂය විනාශ නොකළ කල්, ප්‍රහාණය නොකළ කල් නැවත නැවතත් මේ දුක උපදිනවා, පහළ වෙනවා. මෙතන දුක්ඛ කියන එකෙන් අදහස් කරන්නේ පංච උපාදානස්කන්ධ දුක්ඛය තමයි. බුදුරජාණන් වහන්සේ ජාති ජරා මරණ ආදී දුක් 11ක් පමණ දේශනා කරලා අන්තිමට දේශනා කරනවා සංකෙත්තේන පංචෝපාදානක්ඛන්ධා දුක්ඛා කියලා. කෙටියෙන් කියනවා නම් මේ පංච උපාදානස්කන්ධේ තමයි දුක. ජාති ජරා මරණාදි වශයෙන් මේවැ නංගං වට්ටෝරුව කියලා ඉවරයක් කරන්න බෑ. ඒ තරම් දුක් සමූහයක් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සේරම සම්පින්දණය කරලා පංච උපාදානස්කන්ධය තමයි දුක කියලා දේශනා කරලා තියෙනවා. ඒ අනුව තේරුම් ගත්තහම පැලවෙන මර්ගයේ ගසක් මුලින් කැපුවත් ලියලා වැඩෙන්න වගේ තණ්හා නැමැති අනුසය නැති කලේ නැතිනම් ප්‍රහාණය කලේ නැතිනම් නැවත නැවතත් මේ පංච උපාදානස්කන්ධය දුක ඇති වෙනම එහෙම නැත්නම් නැවත නැවතත් මේ ජාතියෙන් ජාතියේ පංච උපාදානස්කන්ධය පහළ වෙනවා. මේක තමයි මේ ගාථාවේ සරල තේරුම. ඊළඟට අපි තේරුම් ගන්නට ඕන මෙහිදී බුදුරජාණන් වහන්සේ වදාළ තණ්හානුසය පිළිබඳ. තණ්හා කියනකොට කාටත් හොඳට පුරුදු වචනයක් මේක. තණ්හාව, ආශාව, ලෝභය, රාගය ආදී නම් වලින් සඳහන් වෙන්නේ මේ එකම තණ්හාව තමයි. ඉතින් මෙතන බුදුරජාණන් වහන්සේ වදාළේ තණ්හා නමැති අනුෂය විනාශ නොකළ කල්හි කියලා. ඒ තණ්හාව පමණක් නෙමෙයි තණ්හා ආදී සියලු කෙලෙස් මේ ගාථාවේ හැටියට ගත්තොත් තණ්හාවේ තියෙනම අවස්ථා තුනක්. ඒකට කියනවා අනුශය, පරියුත්ථාන, වීතික්කම කියලා. මේ එකම තණ්හාව අවස්ථා තුනගේ තුන් ආකාරයකින් ක්‍රියා කරනවා. ඒ වගේම තවත් විදියකින් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහිදී කාම තණ්හා කියලා කියන්නේ රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියන මේ පංචකාමයන් පිළිබඳව තියෙන තණ්හා. ඒකට කියනවා කාම තණ්හා කියලා. භව තණ්හා කියලා කියන්නේ මේ භවයේ පිළිබඳව තිබෙන ආශාව. අපට මතපතින් නොදැනුණාට මේ භවය පිළිබඳව සත්‍යයන්ගේ මහ පුදුම ආසාවක් තියෙනවා, භව ආසාව. මේ භව ආසාව නිසා භවයෙන් මිදෙන්නට කැමති නැහැ. භවයේ ඇලෙනවා, භවයේම ගැලෙනවා. කාම භවය, රූප භවය, අරූප භවය කියන මේ භවයන් ඇලීම, ඒ පිළිබඳව තිබෙන ආශාව, තණ්හාව තමයි භව තණ්හා කියලා කියන්නේ. ඊළඟට විභව තණ්හා කියලා. එදා බුද්ධ කාලෙත් ඇතම් කෙනෙක් මේ මරණින් මතු විනාශේ බලාපොරොත්තු වෙනවා. ඒකට කියන්නේ උච්ඡේද දෘෂ්ටිය කියලා. මරුණායෙන් පස්සේ නැවත ඉපදීමක් නැහැ, ඒක විනාශයක්. ඒ උච්ඡේද දෘෂ්ටිය සමග ඇති වුණා වූ තණ්හාව තමයි විභව තණ්හා කියලා. කාමයන් සමග යෙදුනාව තණ්හාව කාම තණ්හාව භවය පිළිබඳව භවාසාවත් එක්ක ඇති වෙන තණ්හාව භව තණ්හාව මරණින් මතු විනාශය දකිමින් උච්ඡේද දෘෂ්ටියට බැහැලා ඒ උච්ඡේද දෘෂ්ටියත් එක්ක ඇති වෙන තණ්හාව තමයි විභව තණ්හාව මේ විදිහට බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල කාම භව විභව කියලා තුන් ආකාරයකින් මේ තණ්හාව බෙදා වදාරලා තියෙනවා මෙහිදී අපි සාකච්ඡා කරන්න යන්නේ ඒ තුන් ආකාරයෙන් නෙමෙයි වෙනත් තුන් ආකාරයක්. මේ තණ්හාවේ අවස්ථා තුන. අනුසය, පරිඋත්ථාන, වීතික්කම කියලා. තණ්හා අනුසය කියලා කියන්නේ ක නිදා සිටින්නාක් වාගේ පවතින කෙලෙස්. එදා උපන් දරුවට වුණත් මේ අනුසය කියන එක පවතිනවා. යම්කිසි හේතුවක් ඇති වුණහම තමයි ඒක නැගී සිටින්නේ. දැන් නිසංසලේ ඇදීගෙන යන නයෙකුට බොරළු අහුරක් වීසු කළාම ඌ පෙනේ පුප්පනේ. අන්න හේතුවක් ඇති වුණාම නැගී සිටින්න. නිදා ඉන්න කෙනෙකුට වතුර ටිකක් වීසි කළොත් ඇඟිල්ලෙන් හොවන්නොත් නැගී සිටින්න. ඒ වගේ අවස්ථාවක් කාරණයක් හේතුවක් ඇති වුණාම නැගී සිටින කෙලෙස් තමයි මේ අනුශය කියලා කියන්නේ. සමහර විට අනුසය තියනවාද කියලාවත් හොයාගන්න බෑ. යටපත් වෙලා නිදා සිටින්නාක් වාගේ නින්දට වැටුණාක් වාගේ පවතී. ඉතින් මේ අනුසය අවස්ථාව එක හැමදාම තියෙනවා. නමුත් හේතුවක් ඇති වුණාම නැගී සිටිනවා. ඒකට කියනවා පරිඋත්ථාන කියලා. නැගී සිටිනවා. කොහොමද නැගී සිටින්නේ? මේ අස්කණ්ණාදී දොරටු අනුව බැලුවොත් අස්කණ්ණාදී ඉන්ද්‍රයන්ට රූප සද්දාදී අරමුණු ගැටුණහම අන්න අනුසේ වශයෙන් තිබුණ තණ්හාව ණය පෙනේ පුප්පන්නවාගේ නැගී සිටිනේ. ඒ අරමුණු නිසා තමයි මේක නැගී සිටින්නේ. ඒ හිතේ නැගී සිටින අවස්ථාවට තමයි පරිඋත්ථාන කියලා කියන්නේ. මේක ඊ타මාත්ම කල්පනාකාරීව පිළිපැදිය යුතු අවස්ථාව. තණ්හාව පමණක් නෙමේ බොහෝ කෙලෙස් මාර්ග ඥානයකින් ප්‍රහාණය කරලා නැතිනම් හිතේ නැගී හිටිනවා. ඒ නැගී හිටියයින් පස්සේ එතනින් එහාට යන්න නොදී ඒක පාලනය කරගන්නට ඕන. ඒක තමයි හැම දෙනාටම කරන්න තියෙන කාරණ. තණ්හාව හිතේ නැගී සිටියහම ඒක පාලනය කළේ නැතිනම් තවත් එහාට වර්ධනය වෙන. ඒක පාලනය කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුව හිතමින් මේ තණ්හාවේ ආදීනවය, තණ්හාවෙන් ඇතිවන විනාශය ගැන හිතමින් අර හිතේ නැගී සිටියා වූ තණ්හාව එතනින් එහාට වැඩෙන්න නොදී ආරක්ෂා කරගන්නවා. එහෙම නැත්නම් භාවනා හැටියට අනිත්‍ය ආදී වශයෙන් සලකමින් මෙනෙහි කරමින් මේ තණ්හාව එතනින් එහාට වැඩෙන්නට නොදී පාලනය කරගන්නට. ඉතින් සාමාන්‍ය ජනයාට තියෙන ක්‍රමය තමයි ඒ හිතේ නැගී සිටියා වූ තණ්හාව එතනින් එහාට වර්ධනය වෙන්නට නොදී කාය වචී දොරටු වලට යන්න නොදී පාලනය කර ගැනීම. පාලනය කරේ නැතිනම් මහ විනාශයකට පත් වෙනවා. සාමාන්‍ය කෙනෙක් නෙමෙයි, අපේ බෝධිසත්වයන් වහන්සේ පවා හරිත්තච තාපසකාල පංචාභිඤ්ඤා අෂ්ඨ සමාපatti උපදවාගෙන ආසින් යන්න පුළුවන්. රජ්ජුරුව බොහෝම පැහැදිලා මේ තාපසයන්ට අපෝපස්ථාන කරනවා. රජ්ජුරුවන්ට කරල්ලක් සංසිඳවන්න යන්න උනා මේ අපෝපස්ථාන කිරීම දේවියට භාර දීලා ගියා. ඉතින් බොහොම හොඳින් දේවිය මේ දාන පූජා ආදී කරනවා. දවසක් දානෙම ඔක්කොම ලකලාස්ති කළා. දේවිය දුහුල් වතක් හැඳගෙන පරවගෙන උඩු මහල් තලයේ ආසනයකට වෙලා හිටියා. එතකොට මේ සරිත්තච තාපසේ අහසින් මේ උඩු මහල් තලයට වැඩියා. සද්දය ඇහිලා දේවිය ඉක්මනට නැගිට්ටා. එතකොට ඇගේ කය නිර්වත් වුණා. අන්න බෝධිසත්වයන්ට සුභාරම්මණේ වැදුණා. වැදිලා හිටන් අර අනුසේ වශයෙන් තිබුණ තණ්හාව නැගී හිටලා හිටන් එතනිනුත් නොනවති මේ දේවියක් සමඟ කාම සම්පත් දෙමින් වාසය කරන්න පටන් ගත්තා. ඊට පස්සේ අර නැගී හිටපු එක පාලනය කරේ නැත්නම් වෙන්නේ ඒකයි. මේ අපේ රටේම පංච අභිඤ්ඤා අෂ්ඨ සමාපatti උපදවාගත්තු සාමණේරයන් වහන්සේ නමක් අහසින් යනකොට නෙළුම් මිලක මිහිරි හඬින් ගී ගයමින් නෙළුම් මල් නෙළන කාන්තාවක් දැකලා ඉරිදීනොත් පිරිහිරා දිහි බවටපත් වෙච්ච කතාවක් කියන. මේ වගේ හරියට තියෙනවා කතා පුවත්. මේ අනුශය නැමැති අවස්ථාවෙන් නැගී හිටලා පරිඋත්ථාන අවස්ථාවට පැමිණෙනවා තණ්හාව එතනින් බුද්ධිමත්ව පාලනය කරගන්නට ඕන. පාලනය කරේ නැත්නම් කාය වචන දෙකට යනවා. දැන් තණ්හාව මුල් වෙලාම තමයි තින් දේශේ ආදි දේවලුත් ඇති වෙන්නේ. අපි දේශේ ගැන බැලුවොත් වචී ద్వාරයට යනවා එතනින් නැවැත්වේ නැතිනම්. ඉතින් වචී ద్వාරයට ගියහම නොඑක් ආකාරයේ අසභ්‍ය වචන ප්‍රකාශ කරමින් අන්න කාය ద్వාරය අපිරිසිදු වෙනව. ඒ සීමා වික්මවා වරදට පැමිණේ. මොකද මේ පරිඋත්ථාන කියන අවස්ථාවෙන් නවත්තගත්තේ නැති නිසා. ඊළඟට කායද්වාරයටත් යන්න. එතකොට අතපය සලවනවා, ආයුධ දඬමුකුරු ගන්නවා, රතුරන්ට ගහනවා, බණිනවා, මරා දමනවා. මේ විදිහේ විනාශයක් වෙනවා. මේ අර අනුසය වශයෙන් තිබුණ තණ්හා ආදී කෙලෙස් නැගී සිටලා පරිඋත්ථාන කියන අවස්ථාවට පැමුණුනි. එතනින් පාලනය කරගත්තු නැති නිසා කායවචී දොරටුවලට යනවා. එතෙන්ට ගියහම සීමාව ඉක්මවලා සංවරයේ බිඳිලා ගිහිල්ලා, ශීලයේ බිඳිලා ගිහිල්ලා විනාශයකටපත් වෙනවා. සීමාව ඉක්මවා යන අවස්ථාව. අන්න ඒක තමයි මේ තණ්හාවේ වීතික්කම අවස්ථාව. මේ අනුසය අවස්ථාව නම් මාර්ග ඥානයකින්ම ප්‍රහාණය කරන්නට ඕන. මේ පරිඋත්ථාන කියන හිතේ නැගී සිටින අවස්ථාව තමයි අපට ඊ타මාත්ම කල්පනාට ගත යුතු අවස්ථාව. ඊ타ම සිහිබුද්ධියෙන් සිහිනුමනින් කටයුතු කළොත්, පාලනය කර ගත්තොත් එතනින් එහාට යන්න නොදී, වර්ධනය වෙන්න නොදී ආරක්ෂා කරගන්නට පුළුවන්. සිහිනුවන පිහිටවන්නේ නැතුව පාලනය කරගන්න බැරුව කාය වචී දොරටු දක්වා දියුණුවට ගියොත් හැම මේ සේරම වැරදි කෙරෙනවා, සීමා ඉක්මවලා යනවා, පස්පව් දසකුතල් ආදියට පත් වෙනවා. වීතික්කම කියන්නේ ඒකයි. මේ විදිහට මේ තණ්හාවේ තියෙන අවස්ථා තුන. ඉන් බුදුරජාණන් වහන්සේ මෙහිදී වදාළේ අනුසය අවස්ථාව. ඒ අනුසය අවස්ථාව සහමුලින් උදුරා දැම්මේ නැතිනම් නැවත නැවතත් මේ පංච උපාදානස්කන්ධ දුක පහළ වෙනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ. ඊළඟට මෙතන බුදුරජාණන් වහන්සේ වදාන යම්පි තණ්හානුසයේ 97. 97 කියන්නේ විනාශ නොකළ කල්, ප්‍රහාණය නොකළ කල්. මේක ප්‍රහාණය කිරීමේ තවස්ථා පහක් තියෙනවා. තණ්හාව ප්‍රහාණය කිරීමේ අවස්ථා පහ. තදංග ප්‍රහාණය, විස්කම්බන ප්‍රහාණය, සමුච්ඡේද ප්‍රහාණය, පටිප්පස්සද්ධි ප්‍රහාණය, නිස්සරණ ප්‍රහාණය. ඒ ගැන තේරුම් ගැනීම ප්‍රයෝජනවත් වෙනවා. ඒ තදංග ප්‍රහාණය කියලා කියන්නේ ඒ දානාදී පින්කම් බලය. හිතේ තියෙන තණ්හාව ප්‍රහාණය කරනවා, යටපත් කරනවා. ඒ දානාදී පින්දහම් කරනකොට, ඊළඟට සිල් රකිනකොට, නොඑක ආකාර පුද පූජා ආදී පවත්වනකොට මේ ඒ අවස්ථාවේදී මේ තණ්හාව නැගී සිටින්නේ නැහැ. ඒ මොකද අර කුසලයන්ගේ බලය. දැන් විදර්ශනා භාවනා කරනකොටත් ඒ විදර්ශනා භාවනා බලයෙන් මේ තණ්හාදී කෙලෙස් යටපත් වෙලා අනිත්‍යාදි වශයෙන් භාවනා කරනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදි වශයෙන් භාවනා මානසිකාරයේ පවත්වන කොට ඒ විදර්ශනා භාවනා බලයත් හේතු කොටගෙන මේ තණ්හාව ඒ වෙලාවට යටපත් වෙලා ඒකට කියනවා තදංග ප්‍රහාණය කියලා. හරියට ආලෝකයෙන් අඳුර දුර කරන්නවා. පහනක් පත්තු කළාම ආලෝකයක් තියෙනකොට අඳුර දුරු වෙලා යනවා. ඒ ආලෝකේ නැති වුණහම නැවතත් ඒ අඳුර ඇති වෙනවා. මේ තදංග ප්‍රහාණ කියන අවස්ථාවේ ඒ දානාදී පින්කම් බලයෙන් විදර්ශනා පින්කම් බලයෙන් හිතේ කෙලෙස් යටපත් කළා දානවා. යටපත් කළත් ඒවා නැවතත් තමන්ගේ හිතේ මතුවෙන්න පටන් ගන්නවා. මේකට කියනවා තදංග ප්‍රහාණය. ඊළඟට විස්කම්බන ප්‍රහාණය. ඒ සමාධි භාවනා ධ්‍යාන සමාපatti උපදවා ගැනීමෙන් මේ තණ්හාව බලවත්ව යට වෙනවා. ඔය කාමච්ඡන්දාදී නීවරණයන් යටපත් කළ දමන්නට ඒ ධ්‍යාන සමාපatti බලයෙන් එහෙම යට කරන්නට පුළුවන්. සමාධි භාවනාවෙන්නත් පුළුවන්. ඒ විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන ඒ ධානාංග බලයෙන් කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණාදී ධර්ම යටපත් කළා දාන. එතකොට සමහර විට මේ තණ්හාව තියෙනවද කියලා තමන්ට හිතා ගන්න බැහැ. මතක නැති වුණා වගේ වෙනවා. අන්නේ විදියට මේ කෙලෙස් ඔබා තබන අවස්ථාව. ධ්‍යාන සමාපatti බලයෙන් කෙලෙස් යටපත් කරන ඔබා තබන අවස්ථාව තමයි විස්කම්බන ප්‍රහාණය වශයෙන් සඳහන්. ඊළඟට සමුච්ඡේද ප්‍රහාණ. ඒ සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ සහමුලින්ම මේ තණ්හාදී කෙලෙස් උදුරා දමන අවස්ථාව. තණ්හාම ගත්තොත් ඒක සහමුලින්ම උදුරා දමන්නේ නම් රහත් මාර්ග ඥානයෙන් තමයි. නමුත් ඊට මෙහා මාර්ග ඥාන බලදිත් තණ්හාවේ යම්කිසි ප්‍රමාණයක් ප්‍රහාණය වෙනවා. සෝවාන් ආදී මාර්ග ඥානයක් පහළ වුණාම තමයි මේක සිද්ධ වෙන්නේ. සමුච්ඡේද පහනෝච්ච ලෝකුත්තරං කයගාමි මග්ගං භාවයතෝ කියලා විස්තර වෙනවා. මේ කෙලෙස් ක්ෂය වෙලා යන ලෝකෝත්තර මාර්ගයේ වඩනකොට තමයි මේ සමුච්ඡේද ප්‍රහාණය කියන එක ඇති වෙන්නේ. මාර්ග ඥානයකින් අර හිතේ තියෙන කෙලෙස් ඒ මාර්ග ඥානයේ හැටියට ප්‍රහාණය වෙලා. ඒක තමයි සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ. ඊළඟට පටිප්පස්සද්ධි ප්‍රහාණය. පටිප්පස්සද්ධි ප්‍රහාණෝච පලක්කණි. දැන් මාර්ග ඥානයෙන් කෙලෙස් ප්‍රහාණය වෙනවා, මාර්ගඵලයෙන් කෙලෙස් ප්‍රහාණය වීමක් නැහැ. මාර්ගඵල සිත්වලින් නිවන අරමුණු කරගෙන ඉන්නකොට කෙලෙස් සේරම සංසිඳිලා යනවා. ඒ නිසා ඒ අවස්ථාවට කියනවා පටිපස්සද්ධි ප්‍රහාණය කියලා. එය හතරවෙනි අවස්ථාව. ඊළඟට නිස්සරණ ප්‍රහාණය. නිස්සරණ ප්‍රහාණොච්ච නිරෝධෝ නිබ්බාණං කියලා විස්තර කළා කියලා. නිර්වාණයට තමයි මේ නිස්සරණ ප්‍රහාණය කියන්නේ. නිර්වාණය අවබෝධ කරගත්තහම සියලුම සංස්කාරයන්ගෙන් සංඝත ධර්මයන්ගෙන් වෙන් වෙනවා. විසංඛාරගතං ආදී වශයෙන් දේශනාවේ සඳහන් වෙන්නේ ඒකයි. සේරම සංස්කාරයන්ගෙන් සංඝත ධර්මයන්ගෙන් වෙන් වෙනවා නිර්වාණය අවබෝධ කරගත්තා. සේරම සංඝත ධර්ම සංස්කාර ධර්ම ඉක්මවා පහු කරගෙන යනවා. ඒකයි නිස්සරණ ප්‍රහාණය කියන්නේ. නිර්වාණයට තමයි නිස්සරණ ප්‍රහාණය කියලා විස්තර කෙරෙන්නේ. එතකොට මේ තණ්හාවාදී කෙලෙස් ධර්මයන් ඒ ආකාරයෙන් ප්‍රහාණය වෙන පිළිවෙල පිළිබඳව කෙටි විස්තරයක් කියලා දෙනවා. තදංග විස්කම්බන සමුච්ඡේද කියන මේ තණ්හාව ප්‍රහාණය වෙන අවස්ථා තුන අර උපමාවත් එක්ක සංසන්දනය කළ බැලුවහම හොඳට තේරුම් ගන්නට පුළුවන්. තදංග ප්‍රහාණය කියන එක හරියට ඒ පළවෙන වර්ගයේ ගසක අත ටික කපා දැම්මවා. ගස පැලවෙන වර්ගයේ නිසා අත කපා දැම්මට නැවත නැවතත් ඒක ලියලම ඒ තදංග වශයෙන් තණ්හාව යටපත් කළත් ප්‍රහාණය කළත් නැවත නැවතත් ඒව ඇති වෙනවා. විස්කම්බන ප්‍රහාණය ඒ පළවෙන වර්ගයේ ගස මුලින් කපා දැම්මවා. ගහ මුලින්ම කපලා දැම්මත් ඒක පළවෙන වර්ගයේ ගසක් නිසා නැවත නැවතත් ලියලා වැඩෙනවා. ඒ වගේ සමාධි ධ්‍යාන සමාපatti බලයෙන් මේ තණ්හාම කතරම් යටපත් කළත් නැවත නැවතත් ඒවා මතුවෙනවා ඇති වෙනවා. මේ විස්කම්බන ප්‍රහාණය හරියට ගහ මුලින් කපා දැම්මා. සමුච්ඡේද ප්‍රහාණය ගහ උදුරලා දැම්මා. ඒ ගහ උදුරලා මුලුත් එක්ක සේරම කෑලි කෑලි වලට කපලා වේලලා ගොඩක් ගහලා පුළුස්සා දමන. ආයිනම් ඒ ගස හැදෙන්නේ නැහැ. අන්නේ වගේ තමයි මේ සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ. සමුච්ඡේද වශයෙන් මාර්ග ඥාණයෙන් කෙලෙස් ප්‍රහාණය කළහම නවත කවදාවත් එයා මතුවෙන්නේ නැහැ. මේ විදිහට අර බුදුරජාණන් වහන්සේ වදාළ උපමාවට අනුව මේක තේරුම් ගන්නට පුළුවන්. ඉතින් මේ ගාථාවේ බුදුරජාණන් වහන්සේ වදාළේ අර පළවෙනි වර්ගයේ ගසක් මුලින් කැපුවත් නැවත නැවත ලියලන්න වගේ තණ්හා නැමැති අනුසේ විනාශ කළේ නැතිනම් නැවත නැවතත් මේ දුක ගෙන දෙනවා කියලා. ඊළඟට මේ බුදුරජාණන් වහන්සේ වදාළේ මෙතෙන්දි මේ තණ්හාව ප්‍රහාණය කිරීම පිළිබඳ. මේ තණ්හාව කියලා ගන්නකොට මේක සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙන්නේ රහත් මාර්ග ඥාණයෙන් තමයි. එතකොට සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන මේ මාර්ග ඥාන වලින් මේ තණ්හාම ප්‍රහාණය වෙන්නේ නැද්ද කියලා අපට හිතන්න පුළුවන්. නිබ්බත්තති දුක්ඛ මිදං පුනප්පුනං කියලා වදාළේ නැවත නැවතත් මේ පංච උපාදානස්කන්ධ දුක ගෙන දෙනවා කියන එක. ජාතියෙන් ජාතිය, ජාතියෙන් ජාතිය නැවත නැවත උපදෙමින් මැරෙමින් මේ පංච උපාදානස්කන්ධ දුක ගෙන දෙනවා. තණ්හා නැමැති අනුසය විනාශ කළේ නැතිනම් දැන් බෞද්ධ කවුරුත් දන්නවා සෝවාන් බවට යම් කෙනෙක් පත් වුණා නම් ඔහුගේ නැවත ඉපදීම සීමා වෙනවා කියලා. නියත ගති කියලා කියනවා. යටත් පිරිසේ සෝවාන් පුජ්ජලයෙක් කාම ලෝකේ ජාති හතකට වැඩිය උපදින්නේ නැහැ. එතකොට එතනින් එහාට උපදීමට මොකද වුනේ? සංයෝජන වශයෙන් ගන්නකොට නම් සත්කා දෘෂ්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා මේ තුනක් සෝවාන් මාර්ග ඥාණයෙන් ප්‍රහාණය වෙනවා කියලා තියෙනවා. ඒ එක්කම සෝවාන් මාර්ග ඥාණයෙන් තණ්හාවේ ඒක දේශයක් ප්‍රහාණය වෙනවා. එකාතකින් අවිද්‍යා තණ්හා දෙකේ මේ සතර අපායට ඇදගෙන යාමේ ශක්තිය ප්‍රහාණය වෙනවා. ඒකනේ සෝවාන් වුණායින් පස්සේ සතර අපායකට නොයන්නේ. අර සංයෝජන තුනක් ප්‍රහාණය වෙන අතර සතර අපායට යාමට බලය ඇති තණ්හා, අවිද්‍යා, තෘෂ්ණා දෙකේ ඒ ඕලාරික බවත් සෝවාන් මාර්ග ඥාණයෙන් ප්‍රහාණය වෙනවා. අනේ ඒ නිසා මේක සිදුවෙන්නේ. එතකොට සෝවාන් මාර්ග ඥාණය ගැන බැලුවොත් දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් හතරකොයි විචිකිච්ඡා සහගත සිතයි කියන මේ සිත් පහක් ප්‍රහාණය වෙනවා අභිධර්ම ක්‍රමයේ හැටියට. සංයෝජන තුනක් ප්‍රහාණය වෙනවා. අවිද්‍රා තෘෂ්ණා දෙකේ අපායගාමී ශක්තිය ප්‍රහාණය වෙනවා. මේ විදියට සෝවාන් මාර්ග ඥාණයනොත් තණ්හාවේ ඒක දේශයක් ප්‍රහාණය වෙනවා. දැන් අපි හිතලා බැලුවොත් සෝවාන් වුණයෙන් පස්සේ ජාති හතකට වැඩි යන්නේ කාමලෝක. නතේ භවං අට්ඨමං ආදියන්ති කියලා රතන සූත්‍රය එහෙම පෙන්නනවා. එහෙම යන්නේ නැහැ. එතකොට එතනින් එහා උපදින පංච උපාදානස්කන්ධ වලට මොකද වුනේ? ඒ පංච උපාදානස්කන්ධ ලබා දීමට හේතු වන තණ්හා ආදී ක්ලේශ ධර්මයන් මේ සෝවාන් මාර්ග ඥානයෙන් ප්‍රහාණය කරනවා. ඒ නිසා ජාති හතකට යහයෙන් ඇතිවෙන බාල වෙන සේරම පංච උපාදානස්කන්ධ ප්‍රහාණය කළා වෙනවා. අජාතං ජහායතේ කියලා දේශනාවේ තියෙන්නේ දැන් නැති එකක් ප්‍රහාණය කරනවා. දැන් අඹකොස්වැනි ගස් යම්කිසි ගහක් අපි මුලින්ම කපලා හිටන් උතුරලා හිටන් ඒක විනාශ කර දැම්මොත් මොකද වෙන්නේ? ඒ ගහේ අනාගතයට හැදෙන්න තියෙන සේරම ඵල ගෙඩි විනාශ කළා වෙනවා. දැන් නැහැ ඒ ගහේ ගෙඩි. නමුත් අනාගතයට හැදෙනවා තිබුණොත් ඒ අනාගත සේරම විනාශ කළා වෙනවා. ඒ වගේ සෝවාන් මාර්ග ඥාණයෙන් අර සංයෝජන තුනකුත් ඊළඟට අවිද්‍යා තෘෂ්ණා දෙකේ ඕලාරික බවත් ප්‍රහාණය වෙනවා. ඒව නිසා මතුවනාගතයේදී ජාති හතකට හා පංච උපාදානස්කන්ධ දුක ඇති වෙනවා නම් ඒව සේරම ප්‍රහාණය කළා වෙනවා. මෙන්න මේ විදියට ඒ සෝවාන් මාර්ග ඥාණය ඉඳලම ඒක දේශයකින් එක් ප්‍රමාණයකින් මේ තණ්හාව ප්‍රහාණය වේගෙන යනවා සමුච්ඡේද වශයෙන්. ඊළඟට සකෘදාගාමි පුජ්‍යලයා ගැන බැලුවහම ඔහු එක වාරයයි කාමලෝකෙට එන්නේ. එකොට එතනින් එහා යම්තරම් පංච උපාදානස්කන්ධ පහළ වෙනවා නම් ඒව පහළ වීමට ඇති වෙන හේතු ප්‍රහාණය කළා වෙනවා. කාමරාග ව්‍යාපාද දෙකේ ඕලාරික බවත් එයාගේම අවිද්‍යා තෘෂ්ණාදිබල කාමලෝකේ එක ජාතියකට එහා උපද්දවන ශක්තියක්. ඒ සේරම සකෘදාගාමි මාර්ග ඥාණයෙන් ප්‍රහාණය කළා. මේ හැම මාර්ග ඥාණයකදීම තණ්හාවේ යම්කිසි ප්‍රමාණයක් ප්‍රහාණය වෙනවා. අපායගාමී මාර්ගයේ ආදී ඒක දේශයකින් තණ්හාව ප්‍රහාණය වෙනවා. ඊළඟට අනාගාමී මාර්ගයේ ඒකෙනුත් තණ්හාව ප්‍රහාණය වෙනවා. යම්කිසි අනාගාමී බවට පත් වුණා නම් නැවත මේ කාම ලෝකයට පැමිණෙන්නේ නැහැ. ඒ කාම ලෝකයට පැමිණීමේ කාම ලෝකයට ඇදගෙන යාමේ තණ්හාව අවිද්‍යා තෘෂ්ණා දෙකේ බලය අනාගාමි මාර්ග ඥානයෙන් ප්‍රහාණය කළාවේ. අනාගාමි මාර්ග ඥානයේදී සංයෝජන ක්‍රමයේ හැටියට කාමරාග ව්‍යාපාද දෙක ප්‍රහාණය වෙනවා. ඒ දෙක ප්‍රහාණය වෙනකොට මේ අවිද්‍යා තෘෂ්ණා දෙකේ නැමත කාම ලෝකයට ඇදගෙන ඒමේ ශක්තිය. ඒව සේරම අනාගාමි මාර්ග ඥානයෙන් ප්‍රහාණය වෙලායි. මේ විදිහට අනාගාමි මාර්ග ඥානයේදී තණ්හා විද්‍යා මේවැ ප්‍රමාණයක් ප්‍රහාණය වෙනවා, සංයෝජනත් ප්‍රහාණය වෙලා යනවා. ඊළඟට රහත් මාර්ග ඥාන. දැන් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි කියන මාර්ග ඥාන වලින් ඒක දේශයකින් මේ තණ්හාව ප්‍රහාණය කළ යම්කිසි ප්‍රමාණයක්. එහෙම ප්‍රහාණය කරගෙන කරගෙන ගිහිල්ලා රහත් මාර්ග ඥාණයට යනකොට මේකේ බලය බොහොම අඩුයි. අන්න එතෙන්දි තමයි සම්පූර්ණයෙන්ම තණ්හාව ප්‍රහාණය වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන තණ්හක් හයෝ කියලා. තණ්හාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙන අවස්ථාව තමයි රහත් මාර්ග ඥානය කියලා. එතනින් ප්‍රහාණය වුණහම නැවත ඒව පහළවීමක් නැහැ. දැන් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි කියන මේ ආර්ය ශ්‍රාවකයන් තුන්දෙනාටම ඒ ප්‍රමාණයෙන් තණ්හා ගතිය තියෙනවා. රහත් වුණාට පස්සේ ඒ තණ්හා ගතිය ඉතුරු වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම අවසන් වෙලා යනවා. සේරම ප්‍රහාණය වෙලා යනවා තණ්හාව රහත් මාර්ග ඥානයට පැමුණාට පස්සේ. මේ විදිහට ක්‍රමයෙන් තණ්හාව ප්‍රහාණය වෙලා ගියහම නැවතනම් මේ භවයක් කර පංච උපාදානස්කන්ධ දුක පහළවීමට හේතුවක් නැහැ. දැන් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි කියන මාර්ග ඥානවලින් කෙලෙස් ප්‍රහාණය කළත්, තණ්හාව ප්‍රහාණය කළත් තව ඉතිරියක් තියෙනවා. රහත් මාර්ග ඥානයෙන් තමයි ඉතිරිය සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා දාන්නේ. එතකොට නැමත කවරාකාරයකින්වත් මතු භවයක් ඇති වෙන්නේ නැහැ. දැන් සාමාන්‍ය ජනයා මරණයට පත් වෙනකොට අවසානයේ කර්ම, කර්ම නිමිති, ගති නිමිති කියන ලක්ෂණ තුනක් පහළ වෙන බව සඳහන් වෙනවා. තණ්හාව නැති කළා නැති හේයින් මේ අරමුණක් පිළිබඳව ආශාව ඇති කරගන්න. අන්න ඒ අනු උත්පත්තිය ලබන. රහත්තුනහම රහතුන් වහන්සේ මේ එකම අරමුණක් පිළිබඳවත් ආශාව ඇති කරගන්නේ නැහැ. කිසිමක් අල්ලා ගන්නෙ නැහැ. තණ්හාව ප්‍රහාණය කරලා නිසා. ඒ රතන සූත්‍රයේම බුදුරජාණන් වහන්සේ මේ කාරණේ මනාකොට දේශනා කළා කියලා. චීනං පුරාණං සේරම අතීත කර්ම පැරණි කර්ම අර මාර්ග ඥානයෙන් ප්‍රහාණය වෙලා කුසල කුසලයන් සේරම රහත් මාර්ග ඥානයෙන් ප්‍රහාණය වෙලා හේනං පුරාණං පැරණි කර්ම සියලුම කුසල කුසල කර්ම ප්‍රහාණය වෙනවා මේ රහත් මාර්ග ඥානයට පැමිණෙනකොට නවං නත්ති සම්භවං අලුත් ඒවා ඇති වෙන්නේත් නැහැ දැන් අනික් අය රතඥයෝ වසෝවන් ආදී ආර්ය ශ්‍රාවකයෝ යම් යම් කටයුතු කරනකොට එයාට ඇති වෙන කුසල් ලකුසල් දැන් ප්‍රතඥයෝ ගැන බැලුවොත් එයාට කුසල් ලකුසල් නැති වෙන මල් පහම් පිදීම් මේ යහපත් දේවල් කරනකොට කුසල් ඇති වෙනවා අයහපත් දේවල් කරනකොට අකුසල් ඇති වෙනවා මේ රහත් උනෑම් පස්සේ දෙකම ඇති වෙන්නේ නවං නත්ති සම්භව කුසල් අකුසල් කිසිවක් පහළ වෙන්නේ නැහැ උන්වහන්සේලාට පහළ වෙන චිත්තලට කියනවා ක්‍රියාසිත කියලා දැන් ගස්සල් වල බොරු මල් කියලා හැදෙනවා ඒ බොරු මල් වල පළ හටගන්නේ නැහැ. එවාගේ රහතුන් වහන්සේලාට ඇති වෙන්නේ ක්‍රියාසිත කියලා කොටසක්. උන්වහන්සේලාට විපාක දෙන්න තරමට කුසල් සිත් ඇති වෙන්නේ නැහැ. දැන් සමහර ගස් තියෙන මුලින් කපා දැම්මත් එකපාරට මැරෙන්නේ නැහැ. සමහර විට මල් එහෙමත් පිපෙනවා. අර කඳේ ශක්තිය තියෙනකම් මල් එහෙමත් පිපෙනවා පළ හටගන්නේ නැහැ. ඒ වගේ අතීත කර්මයෙන් හටගත්ත පංච උපාදානස්කන්ධයේ තිබෙන තුරු උන්වහන්සේලාටත් ඇති වෙනවා සිත් කුසල් නකුසල් ඇති වෙන්නේ නැහැ. අර ක්‍රියාසිත කියන ඒවා තියෙන ඒවා විපාකයක් ලබා දෙන ඒවානේ. නවං නත්ති සම්බවං කියලා වදාරලා තියන්නේ. විරත්ත චිත්ත ආයතිකේ භවස්මි. මත භවයේ පිළිබඳව විරත්ත කියන්නේ නොඇලි මැලෙන හැටියක් නෑ. මොකද තණ්හාව ප්‍රහාණය කළහම කොහොමවත් මතු භවයක් පිළිබඳව පමණක් නෙමේ මේ භවය ගැනවත් මනම දෙයක් ගැනවත් ඇතිවෙන්නේ නැහැ ඇලීම. විරත්ත චිත්ත ආයතිකේ භවස්මින් කියන වදාළක මතු භවය පිළිබඳව නොඇලීම තමයි තියෙන්නේ. කුසල කුසලයන් ප්‍රහාණය කළහම කෙසේවත් මතු භවයක් ඇති කර දෙන්න බැහැ. තේ කේන බීජා. උන්වහන්සේලා මේ කර්ම නැමැති බීජය ක්ෂය කළා දානවා. ඒ කර්ම නැමැති බීජය ක්ෂය කළහම පංච උපාදානස්කන්ධේ නැමැති ප්‍රතිඵලයක් ලබා දෙන්නට බැහැ. දැන් පැලවෙන වර්ගේ වී තල ආදී දේවල් ඒවා වැපුරුවහම ගස් හැදෙනවා. මොකද ඒවා බීජ ශක්තිය තියෙනවා. ඒවා යම්කිසි විදියකින් මේ බීජ ශක්තිය නැති කළා. පුළුස්සලා හෝ බැදලා හෝ යම්කිසි ක්‍රමයකින් බීජ ශක්තිය නැති කළා වැපුරුවට පැලවෙන්නේ නැහැ. අපි හිතමු තල කියලා මුං ඇට කියලා කියමු. හොඳට බැදලා හිටන් වැපරුවට පැලවෙන්නේ නැමද? කේන බීජා කියන්නේ බීජ ශක්තිය නැති කල. ඒ රහතුන් වහන්සේ තණ්හාව සම්පූර්ණයෙන් ප්‍රහාණය කිරීමෙන් බීජ ශක්තිය නැති කරලා තමයි. අවිරූල්හි ඡන්දා. ඡන්ද කියන්නේ ආසාවම තමයි. ඒක කොහොමවත් වැඩෙන්නේ නැහැ. වැඩෙන්න හැටියක් නැහැ. තල් ගහක කරටිය කඩා දැම්මහම වගේ කියලා උපමාවේ දේශනා කළා තියෙනවා. තල් ගහක, පොල් ගහක, පුවක් ගහක කරටිය කඩා දැම්මහම ඒ ගහ නැවත හැදෙන්නේ නැහැ. අන්නේ වගේ තමයි. අවිරුල්හි ඡන්දන වැඩෙනවා. තණ්හාව ආශාව වැඩෙන්නේ නැහැ. දැන් ප්‍රහාණය කළා තියෙනවා. නිබ්බන්ති දේහරා යථායන් පදීපු. මේ පහනක් නිවේ ගියාක් මෙන් ඒ රහතුන් වහන්සේ නැමැති ඥානවන්තය නිවීමට පත් වෙනවා කියන එක තමයි මේ අවසාන පාදයෙන් මේ බුදුරජාණන් වහන්සේ වදාළේ. කොහොමද ඒක කෙරෙන්නේ? දැන් අපි දන්නවා පහන දැල් වෙනකොට ඒකට තෙල් වමනා කරනවා. පහන් තිරයක් වමනා කරනවා. ඒ පහනට යම්තරං කල් තෙල්වක් කරනවා නම් නැවත නැවත තිර දමනවා නම් කෙතරම් කාලයක් මුළුල්ලේ හෝ ඒ පහන දැල්වෙන. ඒ වගේ තමයි මේ සසර ගමන යන සක්තයෝ අර කුසලාකුසල කර්ම නැමැති දේවල් කරනකොට මේක ඉවරයක් නැතුව අර පහන දැල්වෙන්නවාගේ කොච්චර කාලයක් හරි දිගටම යන්න පටන් ගන්න. දැන් මේ පහන දැල්වීම පිළිබඳව යම් කෙනෙක් කලකිරීමටපත් වෙනවා. පත් වෙලා හිටන් මේ පහනට තෙල් දැමීමත්, තිර දැමීමත් නමතාදම්. එතකොට මොකද වෙන්නේ? මේ පහන තෙලුත් ඉවර වෙලා තිරෙත් ඉවර වෙලා නිමිලා. මේ යතහායන් පදීපුව කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ අන්න එහෙම එකක් තමයි. නැත්නම් පහනක් හුලඟට නිවෙන්න පුළුවන්. ඒකට නැවත ගින්දර ටිකක් කිට්ටු කළාම ඇවිලෙනවා. එහෙම එකක් නෙමෙයි. මේ පහනේ තෙලුත් ඉවර වෙලා තිරෙත් ඉවර වෙලා නිවී යන්නේ. අන්න ඒ විදිහට තමයි මේ මහරහතන් වහන්සේලාගේ නිවී යන්නේ. තණ්හාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කළා. දැන් සෝවාන් මාර්ග ඥානයෙන් ටිකක් ප්‍රහාණය කරනම සකෘදාගාමි මාර්ග ඥානයෙන් තව ටිකක් ප්‍රහාණය කරනම අනාගාමි මාර්ග ඥානයෙන් ටිකක් ඒක ශේෂයක් ප්‍රහාණය කරනම ඊළඟට ඉතුරු වෙච්ච ටික සේරම රහත් මාර්ග ඥානයෙන් ප්‍රහාණය කරනවා. තණ්හා සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරනවා. ඒ තණ්හාව කියනකොට තණ්හාව වශයෙන් එහෙම දේශනා කරලා තිබුණත් සේරම කුසලාකුසල කර්ම ප්‍රහාණය වෙනවා. ඒකට කියන්නේ අභිසංඛාර විඥානය කියලා. ඒ කුසලා කුසල කර්මයන් සේරම ප්‍රහාණය වෙන. ඒ නිසා රහත් මාර්ග ඥාණයට කියනම කර්මක්ෂය කර ඥාණය කියලා. සම්පූර්ණයෙන්ම කුසලා කුසල කර්මයන් ප්‍රහාණය කරලා දානවා. අන්න ඒක තමයි මේ වදාලේ අර පහනේ තෙලුත් ඉවර වෙලා තිරෙත් ඉවර වෙලා නිවී යන්න වගේ මේ විදියට මේ තණ්හාව සම්පූර්ණයෙන් ප්‍රහාණය කරපු ධීරය රහතුන් වහන්සේලා නිවීමටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට මේ මෙතෙක් විස්තර කළ මේ ගාථාව පිළිබඳව කාරණාවේ ශ්‍රාවකයන්ට වැටහෙන්නට ඇති මුලින්ම බුදුරජාණන් වහන්සේ වදාළේ උපමාවකින් යම්සේ පැලවෙන වර්ගයේ ගසක්. ඒකේ මුල හොඳට ශක්තිමත්ව තියෙනවා. ඒ ගස කපලා දැම්මට නැවතත් ලියලන. ඒ වගේ තණ්හා නැමැති අනුසය විනාශ නොකළ කල්හි මේ පංච උපාදානස්කන්ධ නැමැති දුක නැවත නැවතත් පහළ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා. ඉතින් ඒ පිළිබඳව මෙතෙක් සෑහෙන විස්තරයක් කියලා දුන්නා. ඒ කෙලෙස් වල අවස්ථා තුනක් පිළිබඳව විස්තර කරලා දුන්නා. ඊළඟට මේ තණ්හාව ප්‍රහාණය කිරීමේ අවස්ථා පහක් පිළිබඳව විස්තර කරලා දුන්නා. ඒ සෝවාන් ආදී මාර්ග ඥාන වලින් ඒ සංයෝජන පමණක් නෙමේ අවිද්‍යා තෘෂ්ණා දෙකේ ඒ ප්‍රමාණයකින් ප්‍රහාණය වෙන ආකාරය පිළිබඳවත් මේ විදිහේ විස්තරයක් කියලා දුන්නා. දැන් ඉතින් මේ ශ්‍රාවකයන්ට මේ පිළිබඳව හොඳට වැටහීමක් ඇති වෙන්නට ඕන. පින්වත්නි, අපේ ධර්මදේශනා කාලය දැන් අවසන් වෙගෙන යන්නේ මේ හැම දිනම ඉතා හොඳින් සාවධානව මේ කාලය ධර්මශ්‍රවණය කළා. ඒ ධර්මශ්‍රවණය කිරීමේ කුසලයක් ඉතා වටිනා කුසලයක් ධර්මඥාණය තමන්ට ඇති වෙනම ධර්මයේ අවබෝධ කර ගැනීමට ප්‍රයෝජනවත් වෙනම. ඉතින් මේ විදිහට මේ කාලය තුළ ධර්මශ්‍රවණය කිරීම ආදී වශයෙන් සිද්ධ කරගන්නා ලද උදාර කුසල ධර්මයන් හැම දිනාට මේ අවසානයේදී ධර්මයේ අවබෝධ කර ගැනීමට හේතු ආසනාව ගැන දෙන බව කල්පනාවට ගන්නට ඕන. ඉතින් මෙතෙක් ධර්මශ්‍රවණය කිරීමෙන් උපදවා ගන්නා ලද උදාර කුසල බලයේ හේතු කොටගෙන හැම දිනාටම මේ නෛර්යානික බුද්ධ ශාසනයේදීම උතුම් ධර්මාභෝධය ලබා ගැනීමට හේතු ආසනාවේවා කියලා ප්‍රාර්ථනාව තබාගන්නවා.